Order, please. කතානායක වරයා විසින් කරන නිවේදන පාර්ලිමේන්තුවේ 127 තුන ස්ථාවර නියෝගයේ විධිවිධාන ප්‍රකාරව 2018 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා තේරින් කාර්ය සභාව විසින් රජයේ මුදල් පිරිනිවන් කාර්ය සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය තුසිතා විජේමාන මහත්මිය ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබු රහමන් මහතා ඒකී කාර්ය සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දැන්මුණු කැමැත්තෙමි. දෙවැනි නිවේදනය පාර්ලිමේන්තුවේ 111-21 සහ 22 ආ වැනි ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව 2018 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විශාක් රහමන් මහතා කුෂකර්ම හා ඉඩම් පිළිබඳ ආරක්ෂක අධීක්ෂණ කාර්ය සභාවේ සේවය කිරීම පිසි නම් කරන ලද බව දැන්වීමට කැමැත්තෙමි. තුන්වැනි නිවේදනය පාර්ලිමේන්තුවේ 112 ස්ථාවර නියෝග විධිවිධාන සහ 2018 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා තේරීම් කාර්ක සභාවේ තීරණය 2018 ජූලි මාස 17 වෙනිදා සහ සැප්තැම්බර් මාස 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනා ප්‍රකාරව මතු සඳහන් මන්ත්‍රීවරයන් ඒ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ආරක්ෂක කටයුතු අමාත්‍ය උපදේශක කාර්ය සභාව ගරු අජිලා අභිවාදන මහත්තුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව ගරු අකිල විරාජ් කාර්යසම් මහත්තුමා. අවසාන නිවේදනය 2018 සැප්තැම්බර් මාසයේ 21 වෙනි සිකුරාදා එනම් අද දින අප්‍රභාග 3ට පාර්ලිමේන්තු කටපිටුවේ කාර්ක සභාවේ රැස්වීම මාගේ නිල කාමරයේදී පැවැත්වීම නිමිති බැවින් ඊට පැමිණි සහභාගී ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙන් දැන දීමට කැමැත්තෙමි. ලිපි ලේකාධි පිළිගැම්ම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1989 අංක 13 නිෂ්පාදන බදු විශේෂ විධිධාර පනතේ 3 වෙනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2018 මැයි 31 දින ඇති අංක 20.73/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිධාර පනතේ 3 වෙනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2018 ජූනි මාස 8 වෙනි දින ඇති අංක 20.74/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධාන පරිදි 3 වෙනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2018 ජූලි 14 වෙනි දින ඇති අංක 20.75/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. එම නියමයන් රජයේ මුදල් පිළිමත කාර්ක සභාව වෙත යොමු කළ යුතුය යැයි යෝජනා කරමු.
මහජන පෙස්සම් පිළිගැනීම ගරු සුමේදා ජයසේන මැතිණිය, ගරු රවි කරුණායක මැතිතුමා ඉන්නවා.
කථානායකතුමනි, මීගොඩ සිරිරත්න මාවත අංක 256B දරණ ස්ථානයේහි පදිංචි JH කුණසීලි මහත්මියගෙන් ලැබුණ පෙත්සම පිළිගන්වමි.
ගරු රමේෂ් පතිර වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගරු එස් ප්‍රේමරත්න මැතිතුමා, ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරමින් ප්‍රශ්න ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, ජීවර ජල සම්පත් ඇමැතිතුමාගේ ඇසීමට, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මුදල් ජනමාධ්‍ය මැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අසනවා. ගරු කතානායකතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර්
සර්.
ඉතා විශාල මම මේ ප්‍රශ්නය අසලා තියෙන්නේ කොටස් වෙළඳ පොළ පිළිබඳ ප්‍රශ්නේ. මේ කොටස් වෙළඳ පොළ ඉතාම දරුණු ලෙස ඊයේ දිනේදී කඩා වැටුණා. ඉතින් මේ තියෙන මුදල් තත්ත්වය පිළිබඳ මම
ඔබතුමා ඊළඟ පරිමක දෙන්න පුළුවන්නේ, ඊළඟ සති දෙන්න පුළුවන්නේ. නෙක්ස්ට් පාර්ලිමන්ට් සෙෂන් එකේ විල් ගිව් ඉට්. යා. ඔව් ඔව්.
ඉතා විශාල ලෙස මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන බදු දැන් සීනිවල බද්ද මේ රටේ සමස්ත ලංකාවේ ජනතාවට බලපානවා. ඉතින් මේ සීනි බද්දේ පරණ සීනි තොග මෙට්‍රික් ටොන් 40000ක් 50000ක් තියෙද්දි රුපියල් 100 අලුත් මිලට විකුණනවා පරණ ගෙනාපු සීනි.
ගරු ඇමෙතුමයි සම්බන්ධයෝ.
ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනේ ඊයේ මුදල් ඇමෙතුමා පැහැදිලි උත්තරයක් දුන්නා සීනි වලට බද්දක් කරන්න නැති බව.
හොඳයි.
ඊයේ උත්තරයක් දුන්නා.
මේ ගැන
ඊයේ උත්තරයක් දුන්නා. ඊයේ උත්තරයක් දුන්නා සර් you are not here.
Anyway so you can next parliament session you can give the reply no.
The honorable minister of finance gave assurance that there would not be any tax.
Oh yeah. What is that honorable Bandura Gunawardena?
Sir ඔබතුමා මේ මුදල් පිළිබඳ මේ බලය මේ පාර්ලිමේන්තුවට තියෙන
නිසා කතා කරන්න
මට විනාඩියක් දෙන්න මොකද මේ ගෙනාපු සීනි
තොග විනාඩි දෙකක් දෙන ඉවර කරන්න විනාඩි දෙකෙන්
ගෙනාපු සීනි තොග මෙට්‍රික් ටොන් 40000ක් 50000ක් රට ඇතුලේ තියෙනවා ඊයේ පාරිභෝග කටයුතු අධිකාරියගේදී පිළිගත්තා දැන් බද්ද වැඩි කළාම
bari ලීරෝ හවුස්
පාර්ලිමේන්තුවේ මුදල් බඩේ ගැන කතා කරනවා පසුගිය රජයේ කාලේ මුදල් ලැබෙතුමා මහින්ද රාජපක්ෂ ලැබෙතුමා එතුමා එක දවසක්වත් වැහැට වෙලෙ පැහැදිලි කරුවේ නැහැ
හොඳයි ගරු පොයින්ට් ඔෆ් ඕඩර්
දවසක්වත් ආවේ නැහැ
ගරු කතානායකතුමනි
රාජ්‍යමිතුමා
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහන අවස්ථාවේ ප්‍රශ්න අහන්න පුළුවන් අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් එතනින් එහාට දෙයක්
අවස්ථාවක් නැහැ
දැන් මේ తত্ত্বය මෙහෙම ඇති වුණොත් එහෙම මේක සම්ප්‍රදායක්
කරනවා
මේක අනුගමනය කරනකොට මේක සම්ප්‍රදායක් වෙනවා මේකට ඉඩ දෙන්න එපා
බෑ බෑ ඒක හරි
ස්ථාවරණීය කියන්නේ ඒක ප්‍රශ්නේ විවාදයක් කරගන්න බෑ
ඔව් හොඳයි එහෙනම් ඔබතුමා ලබන සතිය දෙන්න හරි
මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ලැබෙති අවුරුදු 10ක් එක දවසක්වත් පාර්ලිමේන්තුවට ආවේ
නැහැ නෑ ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය මොකද ගරු රාජපක්ෂ මැතිතුමා
අපි කතානායකතු මෙතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ලැබෙතිර පාර්ලිමේන්තුව එක දවසක් ආවම දැන් මහවැලි ඇමති විදිහට මෛත්‍රීපාල මහත්තයා ඉන්න එක දවසක් ගැල උත්තර දුන්නාද
හොඳයි මොකද බලන්න මේක වාදයක් බෑ මෙතන කියන්නේ මොකද සේරිසිං මැතිතුමා හරි මේක වෙන්නේ අර මොකද සේරිසිං මැතිතුමා
ගරු කතානායකතුමනි දැන් මේ අජිත් පෙරා ඇමතුමා ඔබතුමාට නියෝග දෙන්න උත්සාහ
කරනවා නෑ නෑ මම කාගෙන් නියෝග ගන්න
නෑ මම ගරු කතානායකතුමනි නිවැරදිව ඇමතිවරු පිළිතුරු දෙන්නේ නැති හින්දා තමයි මේ විදිහට පැහැදිලි කිරීම අවශ්‍ය වෙලා
තියෙන්නේ ඒක තමයි අවස්ථාව දීලා තියෙන්නේ ඊළඟ රැස්වීම දෙනවා
කතානායකතුමාගේ රාජකාරී කතානායකතුමා
කරේ
ඔබතුමා ඔබ
හරි
ඒ කාලේ මුදල් නැමෙතුමා කිසිම දවසක පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 10
තුන
කිසිම උත්තරයක් දුන්නේ නැහැ
ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඔනබල් ඩග්ලස් දේවානන්ද you asking a question
question
question ගෞරව සභානායක අවරලේ
මාසයක් කඩිලිනො
නයි 1 month time ගරු රෝහිණී විජේරත්න මැතිණිය
අනෝ ගරු කතානායකතුමනි
ප්‍රශ්නය එක මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගලේවැල ලග්ගල පල්ලෙගම සහ විල්ගමු ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ රැසක ජනතාව වනාලි තර්ජනයට මුහුණ පා සිටින බවත් දන්නේද පිළිතුරව ප්‍රශ්නය දෙක පිළිතුර දැනට මාතලේ දිස්ත්‍රික්කය තුළ විදුලි වැට කිලෝමීටර් 370ක් ඉදි කර ඇත. ජාතික විදුලි වැට පද්ධතිය ක්‍රියාත්මකව පවත්වාගෙන යාමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරගෙන යන අතර ඒ පිළිබඳව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතියද ලැබී ඇත. ඒ යටතේ ජාතික විදුලි වැට පද්ධතිය ඉදිකර අවසන් කිරීමට නියමිතය. තවද ඒකී විදුලි වැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක බටයින් සංඛ්‍යාත්මකව වැඩි කර ගැනීමටත් විදුලි වැට නඩත්තු සහායකීන් අලුතින් බඳවා ගැනීමටත් කටයුතු සිදු කරන අතර විදුලි වැට කිලෝමීටර් 1කට 1 අයකු බැගින් යෙදීමටත් එසේ යොදවා විදුලි වැට නඩත්තු කාර්ය මණ්ඩලය සංවිධානාත්මකව කළමනාකරණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි කර ගැනීමටත් සමස්ත ක්‍රියාවලිය සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා ගැනීමටත් කටයුතු කරමින් පවතී. මාතලේ දිස්ත්‍රික්කයේද ඉහත කී ජාතික වැඩසටහනට ඇතුළත් කර ඇත. ඒ තුළින් දැනට උද්ගතව ඇති වනාලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂිතය. මිනිමරු අලි අල්ලා හොරවපතාන ප්‍රදේශයේ ඇති අක්‍ර 2600ක ඇති ඇතුළු ආරක්ෂිත ප්‍රදේශයට ඇතුල් කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව විදුලි වැට ගසා ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් ඉවතට තල්ලු කරන අලින් සඳහා අක්කර 15,000ක තුන භූමි වගා කිරීමේ සැලැස්මක්ද පවතී.
මගේ අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් මේ ඔබතුමා ලොකු වැඩපිළිවෙලක් කරගෙන යන බව අපි දන්නවා. මොකද අපි දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපි ඒ වෙනුවෙන් සාකච්ඡා කරා නව වැඩපිළිවෙල. ඒකෙදි විශේෂයෙන් අලිවැට සංවර්ධනය කිරීම, ඒ වගේම ඒ නිලධාරීන්ගේ තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම ගැන එදා අපිව දැනුවත් කරා. ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි දන්නවා ගරු ඇමතුමනි, ඒ පළාත්වල ඉන්න ගොවිතැන්වලින් යෙදෙන ජනතාවගේ භෝග හානි වෙනකොට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ලබා දෙන්නේ වී කව්පි අල බඩඉරිඟු වැනි භෝග 6ක් සඳහා පමණයි. එතකොට අනික් භෝගවලට වන්දියක් ලබා ගන්න නම් ඒගොල්ලන් ඊට කලින් රක්ෂණය වෙන්න ඕනේ ඒ භෝග සඳහා. ඉතින් ඒක ඒ වගේ ප්‍රදේශවල අයට ඒක දරා ගන්න අමාරුයි. ඒකෙදි මේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ මේ ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙන්න පුළුවන්ද? මොකද දැන් ගෙදරකට හානියක් වුණත් ලබා දෙන වන්දිය පිළිබඳව ගැටලුවක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජීවිත හානි වුණාම වන්දි ගෙවනවා. 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා ජීවිතයක් හානි වුණාම වන්දිය තිබුණේ ලක්ෂයයි. අපි දැන් ඒක 105 දක්වා වැඩි කරලා තියෙනවා. දිගටම පැවතාවේ දේපලක් හානි වුණාම රුපියල් 50,000යි උපරිම. අපි දැනට කටයුතු කරමින් පවතිනවා ඒක 102 දක්වා වැඩි කරන්න. කෘෂිකර්මය සඳහා වන්දි ගෙවීම බව කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එතකොට ඊට අදාළ යම් යම් අඩුපාඩු තියෙනවා නම් මා හිතනවා ඔබතුමී කෘෂිකර්ම ඇමතිට ඒක යෝජනා කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.
ගරු ඇමතිතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ වනාලීන් ගම්වදීන්නේ ආහාර සොයාගෙන. ඒකෙදි අපි දකිනවා ඒ අයට වනේ තියෙන ආහාර ප්‍රමාණය අඩුවීම ඒ වගේ හේතු නිසා තමයි ගමට එන්නේ. අපිට අලිවැට හදන්න ලොකු වියදමක් නඩත්තු කරන්නට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට හැකියාවක් තියෙනවද ඒ අයගේ පානීය ජලය ඒ වගේම ජල අවශ්‍යතාවයයි ආහාර අවශ්‍යතාවයයි වනය ඇතුළේම ඇති කරන්නට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? මොකක් හරි ඒකට බාධාවක් තියෙනවද? මොකද දැන් මගේ නාවුල ප්‍රදේශයේ ගොඩිගමුව කියන වැව ඉදිකරන්න මේ නව රජය ආවට පස්සේ මම මිලියන 225ක මුදලක් වෙන් කරගෙන තියෙනවා. නමුත් ඒක වනජීවි කලාපයේ ඇතුලේ තියෙනවා නිසා ඒකට අවසරය ලබා නොදී මේ සිද්ධියක් සිද්ධ වෙනවා මේ දවස්වල. එතකොට ඒ වැනි දේවල් කරගන්නකොට කොහොමද ඉන්නේ වනේ ඇතුළේ මේගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාවය සපිරීමට මුකුත් වැඩපිළිවෙලක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, දැන් ඔය වැවෙදි කිරීම කෘෂිකර්මයට අදාළව සිද්ධ වෙන දෙයක් නම් එතකොට ඒ වන ජීවි සංරක්ෂිත ප්‍රදේශයකට ගොවියන්ගේ ඇතුල් වීම හෝ ඒ ප්‍රදේශය තුළ ගොවිතැන් කිරීම වැනි ගැටලු තියෙනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම අපට වෙනම සාකච්ඡාවක් මගින් එක විසඳ ගන්න වෙනවා. මේ අලි අපි විදුලි වැටෙන් ඔබ්බට තල්ලු කරාම අපේ සැලැස්මක් තියෙනවා. අපි දැනට අදාළ ප්‍රදේශ වතුර තියෙන ප්‍රදේශ ඊට පස්සේ තනකොළ භූමි වර්ධනය කිරීමට හැකි ප්‍රදේශ අඳුනා ගැනීමේ කටයුත්තක යෙදිලා ඉන්නවා. ඒ ගැන තමයි මම ඉස්සෙල්ලගේ තෘණ භූමි අක්කර 15,000ක් වගා කරන්න අපි කටයුතු කරනවා. අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන ආධාර මුදලක් තියෙනවා. ඒ මුදල පාවිච්චි කරලා අපි සම්පූර්ණයෙන්ම අලින්ට අවශ්‍ය ආහාර සැපීමට අවශ්‍ය පීවර ගන්නවා. අපි හිතනවා අලි 1500කට අධික ප්‍රමාණයක් ගම්වලට එන අලි ඉන්නවා. ඒ අලි කැලෑවලට තල්ලු කරාම ඒ සංඛ්‍යාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න තමයි අපි ඒ කැලෑ තුළ ඒ භූමි ප්‍රදේශය වෙන් කරන්නේ.
අ අනුමැතිය තාම නොලැබීම නිසා ඒ නිසා ඒ අනුමැතිය ඉක්මනින් ලබා දෙන්න ඒ වැව හැදුවොත් එහා පැත්තෙන් ඒ වනාන්තරයේ ඉන්න වන අලීන්ගේ වන සතුන්ගේ ජල අවශ්‍යතාවයත් ඒකෙන් සම්පූර්ණ වෙනවා.
අපට කරුණාකරලා ඔබතුමී යම්කිසි නියෝජිතයෙක් මහජන දිනයට සහභාගී කරවන්න. ඒ ගැන අපට මගේ අදාළ නිලධාරීන් ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්.
හොඳයි, එහෙනම් විදිය යෝජනා කළ පරිදි අරින්න කවුරු හරි. ගරු ඒෂා විතානගේ මැතිතුමා පළාත් සභා පළාත්
කතානායකතුනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, අයන්න එක නැනඩ්‍රෙඩ් නමින් ගමක් හඳුනාගත නොහැකිය. නැනඩ්‍රෙඩ් නමින් ගමක් හඳුනාගත නොහැකිය. එහෙත් බලංගොඩ නගරයේ සිට බදුල්ල දෙසට කිලෝමීටර් 15ක් පමණ ගිය විට පඹහින්න ආසන්නේ නන්ෆේරියල් හන්දියෙන් හැරි තවත් කිලෝමීටර් 20ක් පමණ ගිය විට නැක් ට්‍රැක් නමින් වතු ගම්මානයක් පිහිටා ඇත. මෙය ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ය. ගරු මන්ත්‍රීතුමා මේක ගැනත් දන්නේ අහන්නේ. හරිද?
තමයි.
දෙක, පොදු පහසුකම් නැක් ට්‍රැක් නැමැති වතු ගම්මානයේ චන්දනාමලේඛනයේ ලියාපදිංචි පවුල් 24ක් සහ තාවකාලිකව පදිංචි තවත් පවුල් 10ක් පමණ ඇත. එම තාවකාලික පවුල්වල සමාජිකයෝ බලංගොඩ වැවිලි සමාගම යටතේ පාලනය වන නන්ෆේරියල් වතුයායට අයත් පේලි නිවාසවල ජීවත් වන බැවින් වතුයාය ආශ්‍රිත රැකියාවල නිරත වෙති. ප්‍රදේශයේ ජල හා විදුලි පහසුකම් ඇත. ගම්මානයට කිලෝමීටර් 8ක් පමණ පහලින් රා බල විවේකානන්ද විද්‍යාලය පිහිටා ඇති අතර දරුවන් වෙනුවෙන් සකස් කරන ලද සියලුම පහසුකම් වලින් යුතු නේවාසිකාගාරයක්ද ඇත. පාසල දක්වා ගමන් කිරීම සඳහා බලන්ගොඩ ඩිපෝවෙන් බස් රථයක් ධාවනය වේ. දෙක, ඊළඟ ප්‍රශ්නයේ උත්තරය ආ ඒකේ ඇයන්න නන්ෆේරියල් හන්දියේ සිට සබරගමුව පළාත් සභාවට අයත් මාර්ගයේ දුර කිලෝමීටර් 10ක් පමණ වේ. පසුගිය කාලයේ සබරගමුව පළාත් සභාව මගින් එම කොටසේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් යොදා සකස් කර ඇත. ඉන් ඔබට ඇති ප්‍රදේශයේ බලන්ගොඩ වැවිලි සමාගම යටතේ පාලනය වන බැවින් පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවර්ධන කටයුතු කිරීමට නීතිමය හැකියාවක් නොමැත. මේ උත්තරයේ තියෙනවා නීතිමය හැකියාවක් නැත කියලා. නමුත් අපි ගිය බදාදා දිනේ මේ වතු යායවල් වල පාරවල් හදන්න පුළුවන් වෙන ප්‍රාදේශ සභාව වලට බලය දුන්න. ඒ නිසා පුළුවන් කමක් තියෙනවා මන්ත්‍රීතුමා මොකද ඊට කලින් හදපු උත්තරය. ඊළඟට තියෙනවා මේ වන විට පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය වතු ගම්මාන සංවර්ධනය කිරීම සඳහා රජයේ අරමුදල් යෙදවීම සඳහා නීතිමය බලතල ලබා ගැනීම සඳහා මාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ප්‍රාදේශ සභා පනතේ 33(1) සහ 19 වගන්තිය වෙනස් කරලා නීතිය හදලා තියෙන නිසා ඉදිරියට අපේ අමාත්‍යාංශය හරහා මේ වැඩ කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාරණා ටික තමයි උත්තරේ තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා.
එමෙතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුර ලබා දීම සම්බන්ධව. මම හිතන්නේ අර ගමේ නම පිළිබඳව ඔබතුමියට අකුරක වෙනසක් තිබුණා. ඒක මම හිතන්නේ මේ ටයිප් කරනකොට වෙනසක් වෙන්නේ නැති. ඔබතුමිය දීපු උත්තරේ හරි. ඔබතුමිය දීපු උත්තරේම තියෙනවා ගරු එමෙතුමියනි, කිලෝමීටර් 8ක් දුරින් පාසලක් ඇත. ඒ පාසල දක්වා බස් රථයක් ගමන් කරයි. එතකොට දැන් මේ ඔබතුමියට පිළිතුර ලබා දීලා තියෙන නිලධාරියා නැත්නම් නිලධාරීන්ගේ අරමුණ වෙලා තියෙන මේ ප්‍රශ්නෙට කුමන හෝ උත්තරයක් දෙන්න. මගේ ප්‍රශ්නේ මේ ඉන්න පවුල් ප්‍රමාණය මේ බලංගොඩ ප්‍රදේශයේ ඉඹුල්පේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ ඉන්න අහිංසක කිසි සරණක් නැති මිනිස්සු ටිකක් මේ කිලෝමීටර් 8ක් එහා ඉස්කෝලයක් තියෙනවා කියන එක උත්තරයක් දෙනවා නම් ඒකෙන් හිතා ගන්න පුළුවන් මෙයාලගේ අරමුණ මොකක්ද කියලා. මේ ගරු ඇමතුමනේ ඔබතුමියට තේරෙනවා කිලෝමීටර් 8ක් දුර දරුවෙකුට පාසල් යන්න පුළුවන්ද වාහනයක් තියා පයින් යන්න පාරක් නැහැ. ඉතින් මම අහන්නේ ප්‍රාදේශ සභා සභාපතිවරයෙකුක විශාල බලතල තියෙනවා. ප්‍රාදේශ සභාවල් වල ඔබතුමියලා ප්‍රතිපාදන ලබා දෙනවා. අවුරුදු ගණනාවක්. අවුරුදු ගණනාවක් මේ ප්‍රාදේශ සභාවෙන් මේ ගමට ගිහිල්ලවත් නැහැ. මම කියන්නේ බස් එකක් දෙන්න නෙමෙයි. මේ දරුවන්ට ඉගෙන ගන්න වෙන ක්‍රමවේදයක් හදලා දෙන්න පුළුවන්. වටපිටාව නිර්මාණය කිරීමේ අයිතිය පළාත් පාලන අමාත්‍යාංශයේ තියෙනවා. මොකද අපිට මේ පවුල් ප්‍රමාණය අඩුයි කියලා මේ අපේම රටේ පුරවැසි කොට්ටාසයක් පැත්තට දාලා ඉන්නවා. ඔබතුමී දන්නෝ ඒ ප්‍රදේශය අර ලෝකාන්තයේ කියන ඒ ප්‍රදේශයේ යට බලංගොඩ තියෙන තනි වෙච්ච ප්‍රදේශයක්.
රිතුමා, ඇත්තටම මීට කලින් මේ ගිය බදාදා දිනේ වෙනකන් ප්‍රාදේශීය සභාවකට ගිහිලා පාරක් හදන්න අයිතියක් තිබුණ නැහැ. ඔව්, ඒ ඇත්තටම පාසල මේ ඇත්තටම රජයක් විදියට මේක දියුණු කළා මේ ගමේ අයට ඒ අවශ්‍ය පහසුකම් සැලසිය හැකි කාරණාවක් බව මට තේරෙනවා. ඉතින් අපි අපේ අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් උදව් ටික අපි ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම පාසල එහෙම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසලක් හදන්න වෙන්නේ. ඒ කටයුතු ටික අපිට රජයක් විදියට ඉෂ්ට කරන්න පුළුවන්.
එවැනි අතුරු ප්‍රශ්නයක් කරු කතානායකතුමනි, අපේ ප්‍රාදේශ සභාවල සමහර හැමතැනම නෙමෙයි සමහර ප්‍රාදේශ සභාවල මේ දවස්වල මධ්‍යම රජයේ වෙන් කරන මුදල් ප්‍රතිපාදන තමන් ක්‍රියාකාරී ආයතනයේ නොවනවා නම් ඒ මාර්ග සංවර්ධන ව්‍යාපෘති හෝ වෙනත් ප්‍රාදේශ සභාවට අයිති කියන සංවර්ධන ව්‍යාපෘති කරන්න පොඩි මැදිහත් වීමක් වෙලා ගැටලු තියෙනවා ඔබතුමිය දන්නවා ඇති. මේ වෙනුවෙන් අපි කියන්නේ මේ වෙනුවෙන් පළාත් පාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විදියට මේක මේ රටේ පුරවැසියන්ට ලැබෙන අවස්ථාවක්. මේක දේශපාලනික උමනාවක් නෙමෙයි. මේ වෙනුවෙන් කුමක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? මේ ආයතන දෙක අතර ගැටලු ඇති වෙනවා නම් මම හිතන්නේ රටක් විදියට ඒක සුබ නැහැ. ඔබ තුමිය පැහැදිලි ප්‍රකාශයක් දෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ගැටලු විසඳන්න අමාත්‍යාංශයෙන් ගෙන හරි පියවර.
ගරු මන්ත්‍රීතුමා, මේ වෙන විට අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් පියවරක් අරන් තියෙනවා. පළාත් පාලන කොමසාරිස්වල සමග මේ සංවර්ධන කටයුතු කරන්න පළාත් පාලන ආයතනයේ ඉඩ දෙන්නේ නැත්තා කටයුතු කරන්න කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩල තීරණයක් අරන් තියෙනවා.
බෞලියා දැස්ර දෙවෙනි කොට ඉවරයි. හරිනේ හරි. ගරු විමල් රත්නායක මහත්තුමා, ගරු චමින්ද විජේසිරි මහත්තුමා
අහනවා කතානායකතුමා.
ගරු කතානායකතුමනි,
ඔව්
අයන්නේ එක එක් අයකේ නම ලිපිනියන් අධ්‍යාපන සුදුසුකම් ඇමුණුම් එකෙහි තියෙනවා. ඇමුණුම් එකෙහි තියෙනවා වීකේ නානායක්කාර පත්වීමේ දිනය 2016/01/13 සිට 2016/10/31 දක්වා ඔහුගේ ලිපිනයේ අංක 9 ටෙම්පල්ස් පාර ගල්කිස්ස මෙයගේ රාජ්‍ය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ උපාධියක් ලැබපු කෙනෙක්, ජනගහන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියේ, ජනගහන පුහුණු සහ පර්යේෂණ ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයේ 1977 භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය ලබාගෙන තියෙනවා. ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය 1964 උපාධිය ලබාගෙන තියෙනවා. ඒ අය 2016/10/31 දක්වා සේවය කරලා තියෙන්නේ. ඒ අය ඉවත් කරාට පස්සේ පී කොඩිතුවක්කු කියන මහත්මයා බඳවගෙන තියෙනවා. 2016/11/01 සිට 2018/10/31 දක්වා කාලයට ඔහුගේ ලිපිනය 444/1800 දෙවෙනි පටුමග විහාර මාවත කොතලාවල කඩුවෙල. ඔහු වෘත්තීය අධ්‍යාපනයේ පිළිමල් ශාස්ත්‍රපති උපාධිය පිලිපීන විශ්වවිද්‍යාල ලොස් බැඤ්ඤෝස් 1989 රාජ්‍ය කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඒ වගේම ශාස්ත්‍රවේදී කලා උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය 1972 දැනට ඉන්නේ පී කොඩිතුවක්කු කියන උපදේශකවරයා තමයි ඊළඟට තුන්වෙනි ඔහුට ගෙවන වැටුප් දීමන සහ වරප්‍රසාද වැටුප මාසිකව ලක්ෂයක් දීමනාව 8000ක් වරප්‍රසාද අමාත්‍ය මණ්ඩල තීරණයක් මත තමයි මේ බඳව ගැනීම කරලා තියෙන්නේ 16.302 ඇලිරක් 744 2.5 16.2262 ඇලිරක් 744 0.25 17 ඇලිරක් 23.92 744 0.25 යන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව වරප්‍රසාද හිමි වේ කියලා තියෙනවා. එතකොට ඊළඟ උත්තරය වැය කර ඇති මුළු මිදුල 28,66,000ක් පස්වෙනි කාරණේ මේ උපදේශකවරයා පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ප්‍රතිපත්ති සම්පාදනයේදී සහාය වීම අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයේ යටතේ පවත්න ආයතනවල ප්‍රගතිය ඇගෙයීම් කටයුතුවලදී උපදෙස් ලබා දීම සහ සහාය වීම පළාත් සභා හා පළාත් පාලන ශේෂ්ත්‍රයේ පරිපාලන කටයුතුවලදී දීර්ඝකාලීන අත්දැකීම් ඇති හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු ප්‍රධාන ලේකම්වරයෙකු උපදේශක වශයෙන් සේවය කිරීම නිසා ගරු ඇමතිතුමාගේ මහජන සේවා ඉටු කිරීමේදී හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටළු සාකච්ඡාවලදී ඔහුගෙන් ඵලදායී සේවාවක් ඉටුවේ ආයන්න අදාළ නොවේ.
ස්තුතියි ඇමතිතුමිය. විශේෂයෙන්ම මං හිතන්නේ ගරු ඇමතිතුමාට මේ පාසුකම ලබා දෙන්නේ අමාත්‍යාංශයේ කාර්යභාරය සහ එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළන් සඳහා අවශ්‍ය වැඩපිළිවෙළන් හදා ගැනීම. අපිට වාදයක් නැහැ ඔහුගේ තනතුර සහයෝගයේ දැනුම අනුව අපි දන්නවා විශාල සහයෝගයක් දෙන්න පුළුවන් ගරු ඇමතිතුමිය. ඒ විශේෂයෙන්ම මෙවන් වූ සහයෝගවත් ලැබිලා මෙවන් වූ උගත් වූ කණ්ඩායමුත් සම්බන්ධ කරගෙන අද ක්‍රීඩා අමාත්‍යාංශයේ දිහා බැලුවම ක්‍රිකට් ක්‍රීඩාව විශාල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. දැක්ක පෞගිය දවසක ක්‍රීඩකයෝ ඔවුන් හැඬු කඳුලින් මේ ක්‍රීඩාව පිළිබඳව කනගාටු තත්ත්වයේ පත් කරනවා. ඒකට අමාත්‍යාංශයේ මෙවන් වූ වියදමකුත් කරගෙන සමහරක් කණ්ඩායම් බඳවාගෙන ඔබතුමියගෙන් අපිට අහන්න තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ තුර අප රට ගෙනපු මේ ක්‍රීඩාව තා ඉක්මනින් නැති වෙන තත්ත්වයට පත් වෙන අවස්ථාවක් කරගෙන තියෙන්නේ කාගේ කුමන බලපෑමද කුමන මැදිහත් වීමද කියන කාරණය මේ පාර්ලිමේන්තුවට ඉතා වගකීමෙන් පහදන්න එලි කරන්න කටයුතු කරන්න පුළුවන්.
මම කාගේ මැදිහත් වීමක් කාගේවත් මැදිහත් වීමක් නෑ ගරු මන්ත්‍රීතුමා. ඇත්තටම මේ අමාත්‍යාංශයට අපි පත් වුණාට පස්සේ හැම තරඟයක්ම දිනුවා. මේ තරඟ එක තරඟයක් අවසානයේ තිබිච්ච ක්‍රිකට් තරඟේ තමයි පරාද වුණේ. ඉතින් අපි ක්‍රිකට් කණ්ඩායම ගරු ඇමතිතුමත් මමත් සහභාගී වුණා. අපි ඇත්තට මේ අය ඒ අය මානසිකවත් ඇටිලා හිටිය අපි ඒ අයගේ මනසත් ශක්තිමත් කරන්න ඒ අය එක කතාබහ කරලා ඊළඟ තරඟවලට සූදානම් වෙන්න අවශ්‍ය උපදෙස් සහ ඒ ශක්තිය ලබා දෙන්නත් කටයුතු කරා. ඉතින් කාගේවත් මැදිහත් වීමක් කියන්න මන් දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. එහෙම මැදිහත් වීමක් නෙවෙයි. ඉතින් ඒ වෙලාවේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ගහ ගන්න බැරි වෙලා තියෙන කොහොම හරි ඒකයි.
හොඳයි. හරි බොහොම තුදී
ගරු ගරු කතානායක දෙනු එක ප්‍රශ්නයක් ඇහුවේ. දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ හේසවිශාල මන්තුමා අහනවා.
ක්‍රිකට් ගැනද?
දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මේක මතුවෙච්ච කාරණාව නිසා අපි ඔබතුමිය කව අපි එක තරඟයක් පරාදුණු කියලා නෑ. අවසානට මුහුණ දීපු ආසියානු කුසලාන තරඟ දෙකම අපි පරාජයට පත් වුණා. අද මේ රට මං හිතන්නේ ක්‍රිකට් වලින් ලෝක කුසලානයේ 1996 අරගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජනප්‍රියත්වයට පත් වෙන රටක් විදිහට ලෝකයේ අපි ශ්‍රී ලංකාව ගැන දැනගත් එක කාරණාව. අද අපි ගිය සතියේ පරාදුනේ එක සැහැල්ලුවට හිතන්න බෑ කරු ඇමතුමිනේ ඇෆ්ගනිස්තානයේ පරාදුනේ. උන් ක්‍රිකට් තාම එක් දින මේ සුදුසුකම් අරගෙනවත් නැහැ ලෝක
ශ්‍රේණිය. ඔබතුමා මොකද්ද යෝජනා කරන්නේ
මැච් එක ගැන? මම ඔබතුමීට කියන්නේ මේ වගේ කැත විදියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මේ තැනට වැටෙන්න ක්‍රිකට් පරිපාලනයක් කියන ඕන ක්‍රීඩකයන්ට වැඩිය. ඔබතුමිය කිව්වා ක්‍රිකට් ක්‍රීඩංගේ මානසිකත්වය වැටලා තිබුණා. ඒ වැටෙන්න හේතුවත් මේ පරිපාලනය කියලා මම විශ්වාස කරනවා. මේ වෙනුවෙන් අමාත්‍යාංශයේ විදියට අරගන්නා වූ ක්‍රියාමාර්ග මොකද්ද? මේ ක්‍රිකට් එක මුදලාල්ලා දෙන්න තුන් දෙනෙක් අතරේ යන්න ඉදිරියටත් දෙනවද නැද්ද කියලා දැනගන්නත් කැමතියි.
මේක නීතිමය පැත්තෙන් නීතියත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණා රාශියක් තියෙන්නේ. මේ වෙද්දී මම දන්නේ ඡන්ද තියලා ඡන්ද අනුව තමයි මේ ක්‍රිකට් බලධාරීන් පත් වෙන්නේ. ඉතින් ඒ ඡන්දකින් බලධාරීන් පත් වුණාම ඒ අය තමයි ඉතින් බලධාරීන් බවට පත් වෙන්නේ. නෑ ඡන්දයක් තියන්න කියලා අපි අමාත්‍යංශේ ඒක ඇතරම ඇමතිතුමත් ඒ පාලක මණ්ඩලයත්
තීරණය කරන්නේ.
ඒක අපි ඉදිරියට කටයුතු
කරන්න ගොඩක් තියෙනවා. ඔම සහායක දුන්නානේ ඇති. ගරු වාසුදේව නානාකර මැතිතුමා, ගරු වරාය නාවික කටයුතු මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට උත්තරේ 2010, 2012, 2016 යන වර්ෂවල හම්බන්තොට වරාය වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවීම සිදු කර ඇත. දෙවැනි ප්‍රශ්නයට උත්තරේ එම අවස්ථාවල ඉඩම් බදුදීම සම්බන්ධයෙන් වාර්ෂික පදනම මත කිසිදු තක්සේරු වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන නොමැත. එසේ වෙතත් වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට අදාළව යෝජනා කැඳවූ ලේඛනයේ ශ්‍රී ලංකා රාජධිකාරී විසින් නිර්ණය කරන ලද 2010, 2012 වර්ෂවල හෙක්ටාරයක් සඳහා වාර්ෂිකව ඇමරිකාන් ඩොලර් 50,000ක් සහ 2016 වර්ෂයේදී හෙක්ටාරයක් සඳහා වාර්ෂික ඇමරිකන් ඩොලර් 56,000ක් හෙක්ටාරයක් සඳහා අවම වාර්ෂික බදු මුදල් ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කොට ඇති අතර එම බදු මුදල් ප්‍රමාණය වෙනස් වීමට අදාළව බදු මුදල් ගණනය කිරීමේ සමීකරණයක් ද ඇතුළත් කොට ඇත. තුන්වැනි ප්‍රශ්නට උත්තරේ ඉහත අයන්න දෙක පරිදි සිදුවේ. හතරවැනි ප්‍රශ්නට උත්තරේ හම්බන්තොට වරාය සංවර්ධන කිරීමට අදාළව ශ්‍රී ලංකා රජයේ සහ මහජන චීන ආණ්ඩුව අතර 2016 අප්‍රේල් 7 දින අස්සම් කොට ඇති අවබෝධතා ගිවිසුම පදනම් කරගෙන 2016 නොවැම්බර් 6 දින පැවතු අමාත්‍ය මණ්ඩල විසින් ගන්න ලද තීරණයක් අනුව 2016 12 8 දින හම්බන්තොට වරාය සංවර්ධන කිරීමට අදාළ වූ රාමුගත ගිවිසුමක් ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එකක් අස්සම් කොට ඇති අතර එකී ගිවිසුමේ අදාළ ව්‍යාපෘතියේ පරිවර්තිත අගය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.4 මුදලක් සඳහන් වේ. පසුව 2017 7 25 සහ 2017 8 පළවෙනි දිනවල ඇතු කැබිනට් මණ්ඩල තීරණවලට අනුකූලව හම්බන්තොට වරාය සංවර්ධන කිරීම, වාණිජකරණය, කළමනාකරණය සහ මෙහෙවීම යන අරමුණෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය මොඩලයකට අනුගත වෙමින් පාර්ශවකරුවන් අතර 2017 7 29 වෙනි දින අනුග්‍රාහක ගිවිසුමක් කන්සෙෂන් ඇග්‍රීමන්ට් එකක් අස්සම් කොට ඇත. එකී අනුග්‍රහ ගිවිසුමේ කොන්දේසීන් ප්‍රකාරව හම්බන්තොට වරාය කළමනාකරණය කිරීම පුද්ගලික සමාගම් දෙකක් පිහිටුව යුතු අතර එම සමාගම් ඇමරිකන් ඩොලර් බිලියන 1.4කින් ප්‍රාග්ධනය කළ යුතු බව සඳහන් වේ. ඊළඟ ප්‍රශ්නයට උත්තරය ඉහත අයන්න හතරෙහි සඳහන් කරුණු නැවත අවධාරණය කරන සිටින අතර හම්බන්තොට වරාය ඉඩම් චීන සමාගමට ලබා දී ඇති යන කරුණු ප්‍රතික්ෂේප කර සිටිමි. අදාළ ඉඩම් හම්බන්තොට වරාය කටයුතු ගමනාකරණය හා මෙහෙවීම සඳහා සමාගම් පනත යටතේ ලංකාවේ පිහිටුව ඇති සීමා සහිත හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සමාගම සහ සීමා සහිත හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විස් පුද්ගලික සමාගම වෙත බදුපදනම් මත ලබා දී ඇත. ඉහත අයන්න හතරෙහි සඳහන් පරිවර්තිත අගය මත හම්බන්තොට වරාය සඳහා වූ ගිවිසුම අස්සම් කිරීම. ඊළඟ ප්‍රශ්නට උත්තරේ ඉහත අයන්න එකෙහි සඳහන් කරුණු නැවත අවධාරණය කරන සිටින අතර ඒගේ වෙළඳ ව්‍යාපාර ආරම්භ කොට ඇති සමාගම් වලට සුදුසු වෙනත් ස්ථානයක් ලබා දීම සම්බන්ධයෙන් කරුණු පැන නොනගී. හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව පාර්ශ්වකරුවන් අතර අස්සම් කොට ඇති ගිවිසුම් ප්‍රකාරව ඒගේ වෙළඳ ව්‍යාපාරිකයන් සමග අස්සම් කොට ඇති ගිවිසුම් වල සඳහන් සම්පූර්ණ කාල සීමාව නිම්වන තෙක් හා ඒකේ ගිවිසුම් වල සඳහන් කොන්දේසි වලට අනුකූලව එම ස්ථානයේ ඔවුන්ට අදාළ ව්‍යාපාරයන් පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්තා සලස්වා ඇත. ඈන්න පැන නොනගි.
ස්තුතියි පිළිතුරට. පළවෙනි කරුණ අපට පැහැදිලි කරගන්න ඕන මේ හම්බන්තොට වරායට ඇති භූමිය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම සමග ගිවිසුම් අතිකරගන්නට පෙර යම් සමාගම්වලට කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ඉල්ලුම් කරපු අවස්ථාවේ යම් තක්සේරු කිරීම් කළේ නැද්ද? ඒ තක්සේරු කිරීම අනුව ඔය කියන ඩොලර් 56,000 තක්සේරු අනුව වරාය අධිකාරිය ඒ අවස්ථාවේදී කටයුතු කිරීමට තීන්දු කරගෙන හිටියද? ඒක පළවෙනි ප්‍රශ්න.
ඔව්, ඒක මේ ඒකට මම උත්තරේ සැපෙව්වා. මම නැවත වරක් කියන්නම්. ඔව් දැන් මං ආපහු මං කියන්නම්. 2010-2012 වර්ෂවල හෙක්ටාරයක් සඳහා 50,000 තක්සේරුවක් තිබ්බා. ඊළඟට 2016 වර්ෂයේ 56,000 තක්සේරුවක් කළා. එතකොට ඒ අනුව තමයි ඒ තැන් දෙකක් තියෙනවා මූලිකව. ඒකත් ඕන්ද දැනගන්න?
සමග ඔය පළල් ගිවිසුමත් ඉන් පසු ඇති කරගනු ලැබූ ගිවිසුමත් ඒ ගිවිසුම් ඇති කරගැනීමෙන් පසු මේ තක්සේරු වටිනාකම් අනුව ඒ භූමිය පිළිබඳව ගණනය කිරීමක් කරනු ලැබුවද?
නැහැ, එහෙම දෙයක් කෙරලා නැහැ. මං ඒකත් තවදුරට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔය 50,000-56,000 කියන තක්සේරුව කරලා තියෙන්නේ සුවිශේෂ භූමි දෙකක් ඒ කොම්පනි දෙයකට බාර දෙන්න. එකක් ලාෆ් ගෑස්, අනිත් එක ලිට්‍රෝ සමාගම. පරියන්තේම කොටසක් තමයි දීලා තියෙන්නේ. එතකොට වරය ඒ පරියන්තේ ඇතුළෙම. එතකොට ඒ පරියන්තේ ඇතුළේ තියෙන භූමි ප්‍රමාණය සංසන්දනය කරන්න බැහැ ඒ හෙක්ටයාර් 1,100 භූමි ප්‍රමාණයක් එක්ක. මොකද එහා කොනේ තියෙන භූමිය වටනාගම කොහොම වුණත් ඇත්ත වශයෙන්ම අඩු වෙනවනේ. පරියන්තේ ඇතුළේ තියෙන භූමියේ වටනාගම වැඩි. එතකොට අර මම කලින් කිව්වා වගේ කැබිනට් මණ්ඩලයට චීන සමුහාණ්ඩුව සමග සාකච්ඡා කළා, දෙපාර්ශ්වය සමග සාකච්ඡා කළා, ආපු එකතාවේ මත ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමෙන්ට් එකක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා බිලියන 1.4 ඩොලර් මේ. ඔව්, එතකොට ඒ අනුව තමයි කටයුතු කරේ.
දෙවැනි කරගැනීමක් එක
හොඳයි
කරගන්න ඕන. දැන් මේ චීන සමාගමට සමග මේ ගිවිසුම ඇති කරගත් වෙලාවේ මේ භූමිය ගණනය කිරීමේ තක්සේරුවක් වෙන වෙනම ඉඩම්වල ප්‍රමාණය අනුව කෙරුණේ නැතුව මේකේ පළල්ම වටිනාකම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා, මේ ගානට නියම වුණා. ඉන්පසුව දැන් මේ කලින් දුන්නා වූ ඒ සමාගම් වලට ඒ භූමි ප්‍රමාණය දැන් භාවිතා කළ නොහැකි නම් ඔවුන්ට ඉතින් විකල්ප තැනක් දිය යුතුයිනේ. ඒ සඳහා ඔබතුමාන් විකල්ප තැනක් ආසන්නයේ ලබා දීමට කටයුතු කරනවා.
එහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අස්සම් කරපු ගිවිසුම අදටත් වලංගුයි. එතකොට ඒකේ ස්කෝප් එක, ඒ ගිවිසුමේ ස්කෝප් එක වෙනස් කරොත් පමණයි නැවත වරක් අර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන සමාගම් දෙකත් එක්ක සාකච්ඡා කරන්න වෙන්නේ. හැබැයි කලින් ගිවිසුම නීතියනුකූලයි, කලින් අස්සම් කරපු ගිවිසුම, ඒක එහෙම්ම ක්‍රියාත්මක වෙනවා. ඒක තියෙනවා. ඒක අවලංගු වෙන්නේ නැහැ. ඔව්, ස්කෝප් එක වෙනස් වුණොත් විතරයි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු අශෝක ප්‍රියන්ත මහත්තුමා. ගරු තුෂාර ඉඳුනිල් අමරසේ මහත්තුමා, ගරු ඉෂාක් රවුමන් මැත්තුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැත්තුමා, ගරු දයසිරි ජයසේකර මැත්තුමා. දෙවැනි වටය
අගර කතන ඇතු
හරි ආන ජයගල්
එක් දන්නති. උත්තරදීමට කවුරුත් ඇමතිවරෙක් නෑස
නෑ උත්තර දෙයි. සබනායතුමයි ඉන්නෝනි රයින්න සබනායතුමා. පහලෝ දෙවැනි වටය පළවෙනි ප්‍රශ්නේ ගරු ආනන්ද අරුද්ගමගේ මැත්තුමා ප්‍රශ්න අහනවද? අහනවා. හරි. එක පළවෙනි ප්‍රශ්නේ ගරු සභානායකතුමා. හතර ගරු වෛද්‍ය නරින්ද ජයිස මැත්තුමා ප්‍රශ්න අහනවද? අධිකරණ බන්දරකාර ඇමැතිතුමා ඇමැතිතුමිය ගරු පහ උදේ ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැත්තුමා ගරු බිමල් රත්නායක මැත්තුමා අටවැනි ප්‍රශ්නේ
අහනවා. ඉදිරිපත් කරනවා ටේබල් කරනවා.
11 ගරු අශෝක ප්‍රියන්ත මැත්තුමා සභාගත කරනවා. හරි. 12 ගරු ඉන්දුනිල් අමරසේන මැත්තුමා අහනවා සභාගත කරනවා සද්දයක් කල් දෙන්න. 13 ගරු ඉෂාක් රොහමන් මැත්තුමා
සභාගත කරනවා.
14 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැත්තුමා
අනාගරු සර් I'm tabling it sir. ඉදිරිපත් කරන්න.
15 ජයසිරි ගරු ජයසිරි ජයසේකර මැත්තුමා. ඇයිවනි?
2 weeks time. 2 weeks time.
ගරු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27.2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැත්තුමා.
ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමාගෙන්. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන
නියෝජ්‍ය කතානායකතුමනි
ආරක්ෂා කිරීම හා ඒවා සඳහා අවශ්‍ය සුරක්ෂිත භාවයක් ඇති කිරීමටත් එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ විට නීතිය මගින් කටයුතු කිරීමත් දිගින් දිගටම පවත්වාගෙන එන සම්මත පිළිවෙතක් බව සැම දෙනා පිළිගන්නා කරුණක්. අවුරුදු දහස් ගණනක් වටිනා බෞද්ධ අනෙකුත් පුරාවිද්‍යාත්මක පුරාවිද්‍යා නෂ්ටාවශේෂ ආරක්ෂා කර දීමට රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් ආයතන බැඳී සිටි. මෙවැනි පසුබිමක් පැවතියද මෑතදී 2018 සැප්තැම්බර් 17 දින ඩේලි මිරර් පුවත්පතෙහි සිරස්තල ඡායාරූපය සහිතව දක්වා ඇති ආකාරයට මම සභාගත කරනවා. කිලිනොච්චි නගරේ සියවස් ගණනක් පැරණි බෞද්ධ නටබුන් හා කාරච්චි ප්‍රාදේශ සභාව තුළ බැකෝ යන්ත්‍ර යොදමින් විනාශයට පත් කර තිබෙනවා. මේ ආකාරයට උතුරු ප්‍රදේශයේ ස්ථාන කීපයකම පුරාවස්තුන් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ නටබුන් විනාශ කර ඇති බව පෙන්වා දී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වගකීතු නිලධාරීන් ක්‍රියා කර නැහැ. උතුරු පළාත් සභාව මේ සම්බන්ධව කිසිදු ආරක්ෂාවක් හෝ නිලධාරීන්ට මඟ පෙන්වීමක් නොකරන ඉතා අනතුරුදායක තත්ත්වයකින් කටයුතු කරනවා. ගරු ඇමැතිතුමනි, මේ වෙන විට කාරච්චි ප්‍රදේශයේ ප්‍රාදේශ සභාව තුළ සිදු කළ මේ විනාශකාරී ක්‍රියා පිළිබඳ ඔබතුමා දන්නවාද? මම ඊට අතිරේකව කන්දරය කුලම් හන්දිය මන්නාරම් කොටුව මාතොට කොටුව මාලිගාපට්ටි චෛත්‍ය ගොඩනැගිල්ල මන්නාරම වවුනියා නැලුම් කුලම් වවුනියාවේ මාමොණ්ඩ මානමුණ්ඩ අග්බෝපර ඒ වාගේම සමන් කොළම නැලුම් කොළම චෛත්‍ය නටඹුන් අක්කර පහක පුරාවිද්‍යා විසින් වෙන් කර තිබුණු නැලුම් කොළමේ පුරාවිද්‍යාට සංරක්ෂණ භූමිය සම්පූර්ණයෙන් අත්පත් කරගෙන තිබෙනවා. ඕමන්තේ යාපන පාරේ ඕමන්තේ පාසල ඉදිරියේ පුරාණ පන්සල නටඹුන් දැන් ගල් කණු පවා තිබුණු දැන් ඉවත් කරමින් තිබෙනවා. ඔඩ්ඩු සුඩාන් චෛත්‍ය නැදුම් කරී අවට බෞද්ධ විහාර පුරාවිද්‍යස්ථාන අතුරුදහන් වෙමින් තියෙනවා. මෙය එක් පැත්තකින් අපේ රටේ ඓතිහාසික වටිනාකමට කරන බලවත් තර්ජනයක්, අනිත් අතින් අපේ ප්‍රකාශිත පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ ඉවත් කිරීමේ නීති විරෝධී ක්‍රියාදහමයක් මේ කෙරීගෙන යන. ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන්. ඒ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කියලා අපට ඒවා විනාශ වෙනවා සම්බන්ධයෙන් කටයුතු නොකර සිටීමේ ක්‍රියාවලිය සම්බන්ධ තම මේ සිදුවීම් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කවරේද. තුන, උතුරු ප්‍රදේශයේ පවතින බෞද්ධ ශිස්තාස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති පියවර කුමක්ද, ගන්නා පියවර පැහැදිලි කරනවාද? සිංහල හා දෙමළ ජනතාව අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, ඒ පමණක් නො අපේ ආගම් අතර ඇති අන්‍යෝන්‍ය හොඳ හිතද මේ නිසා අනවශ්‍ය ලෙස සැකයට හා පළුදුවීමට භාජනය වෙන තත්ත්වයක් වර්ධනය වෙන්නට ඉඩදීලා රජය හැටියට ක්‍රියා නොකර සිටීම මං හිතන්නේ උතුරේ පළාත් සභාව බලාපොරොත්තු වෙන අවුල් ජාලාව ඇති කිරීමට නිහඬතාවයෙන් තමයි උදව් වෙන්නේ බරපතල.
හොඳයි, ගරු සභානායකතුමා පිළිතුරු දෙනවාද? කවුද? ආ, ගරු ගරු මහත්මයා. හොඳයි ගරු
මහත්මයා. ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය, කරච්චි ප්‍රාදේශීය සභාව සිදු කළ මේ විනාශකාරී ක්‍රියා පිළිබඳව ඔබතුමා දැනුවත්ද? දැනුවත්, හැබැයි මේක පුරාවස්තු විනාශයක් නෙමෙයි. එතකොට මේ සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කවරේද? දෙවැනි ප්‍රශ්නේ. එතකොට ඇත්තටම මේ සිද්ධිය ෆේස්බුක් ඒ වගේ තැන්වල ගිය ගමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා උතුරු පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිලධාරීන් මට නංගන් එක කියන්න පුළුවනි, එතනට ගිහිල්ලා පියතිලක බණ්ඩාර මහත්මයා එතනට ගිහිල්ලා මේක පරීක්ෂා කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කියන යම්කිසි බැම්මක් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ KN31 කිලි ඒ කියන්නේ කිලිනොච්චි ග්‍රාම නිලධාරී කොට්ටාසේ අංක KN23 ඒකේ A9 මාර්ගය අසල ඩිපෝ හන්දිය කියන ස්ථානයේ තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට ඇත්තටම මේ පිළිබඳ හොයලා බලනකොට මේ නිලධාරීන් 5 දෙනෙක් පියතිලක බණ්ඩාර මහත්මයා ඇතුළු නිලධාරීන් 5 දෙනෙක් එතනට ගිහින් මේක හොයලා බලනකොට ඒ දෝෂර කරලා තිබුණු බැම්මේ ගඩොල් සියල්ල එතන තිබිලා තියෙනවා, කැඩිලා බිඳිලා. ඒ වගේම සමහර ගඩොල් දාලා තිබිලා තියෙනවා ඒ ස්ථානයේ තිබුණු වලවල් මට්ටම් කරන්න. ඒවා අරන් බලනකොට ඒවැය ලකුණු කරලා තියෙනවලු ඒ ගල්වල මේ මේවා පින්තූර ඔක්කොම තියෙනවා. ඒ ගල්වල පින්තූර සේරම මෙතන තියෙනවා. ඒ වගේම ෆේස්බුක් වල ආපු පින්තූරත් එක්කම මේවා බාර දෙන්නම්. ඒ ගල්වල ලකුණු කරලා තියෙනවා සංස්කෘතික ත්‍රිකෝණය, ඒවා හදපු බුද්ධ වර්ෂය, මේ ඒ බුද්ධ වර්ෂය 1000 ගණන්වල මුල ගානට වැටෙන්නේ. ඊට අමතරව ඒවා හදපු කොන්ත්‍රාත්කරුගේ අංකය. ඒතකොට ඒ හොයලා බලනකොට පේනවා මේ ගල් හදලා තියෙන්නේ අභයගිරිය ස්තූපයේ සංරක්ෂණ කටයුතු සඳහා කොන්ත්‍රාත් දීලා තියෙනවා ඒ විදියම ගල් හදන්න. හැබැයි ඒ ගල් පැරණි ගල් වලින් වෙන්කර ගැනීම සඳහා පැහැදිලි නීතියක් දීලා තියෙනවා. මේ සංස්කෘතික ත්‍රිකෝණයේ ත්‍රිකෝණ ලකුණත්, නිෂ්පාදකයාගේ ඒ කොන්ත්‍රාත්කරුගේ අංකයත්, ඒක හදපු බුද්ධ වර්ෂයත් මේවයි ලකුණු කරන්න කියලා. මේ සියලු හමුණු ගල්වල ඒ සාක්ෂි තියෙනවා. එතකොට දැන් මේක හොයාගෙන යනකොට ජයන්ත රත්නායක මහත්මයා අපිට හමු වුණා. මේ එතුමා උතුරු පළාතේ දැනට සහකාර පුරාවිද්‍ය අධ්‍යක්ෂකතුමා එතුමා මේ පිළිබඳව අපිට පැහැදිලි පුරාවිද්‍යා දෙපාර්තමේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ස්තූපය ප්‍රතිසංස්කරණය කරනු ලැබී නැත්නම් සංරක්ෂණය කරනු ලැබී ගරු කථානායකතුමනි මධ්‍යම සංස්කෘතික අරමුදලේ. එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂකවරයා උතුරු පළාතේ ජයන්ත රත්නායක මහත්මයා එතුමා මේ වෙලාවේ ඉදිරිපත් වෙලා කිව්වා මේ ගල් ඇත්තරම මේ අභයගිරි ස්තූපය සංරක්ෂණය කරන්න ඉදිරිපත් කරපු ගල්. ඒවෙන් එක ලෝඩ් එකක් නැත්නම් එක ලොරි එකක් පිරිච්ච ගල් ප්‍රමාණයක් ප්‍රමිතිය නැතිවීමෙන් අයින් කරලා මේ සංරක්ෂණ භූමිය දාලා තිබිලා තියෙනවා. එතකොට යුද්ධය ඉවර වුණාම හමුදාව මේ ජයන්ත රත්නායක මහත්මයාගෙන් ඉල්ලලා තියෙනවා මේ ගල්. ඒ අනුව ඒක අනුමත කරලා ඒ කොන්ත්‍රාත්කරුගෙත් අවසරය අරගෙන ඒක නොමිලේම හමුදාවට දීලා තියෙනවා. හමුදාව මේ ගල් අරගෙන ඇවිල්ලා කිලිනොච්චි නගරයේ ඔය ඔතනමයි ඔය කරච්චි ප්‍රාදේශ සභාවටම අයිති ඒ එතනම පාරෙන් අනිත් පැත්තේ අඩි 20ක 30ක අනිත් පැත්තේ තමයි තියෙන්නේ කිලිනොච්චි රණවිරු ස්මාරකය. ඒ රණවිරු ස්මාරකය වටා ඒ පැරණි විදිහටම ඒ අතීතයේ විදිහටම බැම්මක් බැඳලා තියෙනවා අර අලුතෙන් හදපු ගල් වලින්. ඒ පින්තූර ඔක්කොම මෙතන තියෙනවා. ඒ බැම්මේ පින්තූර ඒ ඔක්කොම මෙතන තියෙනවා. ඒ ඉතුරුණු ගල් වගේක් හරියට මෙතනින් අඩි 20ක් විතර පාරෙන් අනිත් පැත්තේ මේ කියන බැමි කෑල්ල බැඳලා තියෙනවා. හැබැයි මොකට බැඳද කියලා මේක පේන විදිහට එල් අකුරක හැඩේ තියෙන බැමි කෑල්ලක්ලු අඩි 20ක් 10ක් පමණ දිග. හැබැයි මේක අර පරණ ක්‍රමයටම බැඳලා තියෙනවා. එහෙම තමයි අර හමුදාව බැඳලා තියෙන්නේත් අර ස්මාරකයේ වටේත් අර අතීතයේ බැම්ම බඳින බොහොම පල්ලට ඒ ක්‍රමයටම තමයි බැඳලා තියෙන්නේ. එතකොට ඒ විදිහට බැඳපු කෑල්ලක් මෙතන තිබිලා තියෙන්නේ. දැන් මෙතන මේ කරච්චි ප්‍රාදේශීය සභාව විසින් අලුතෙන් හදන්න යන සතිපොල හා රතගාල සඳහා එලිපෙහෙළි කිරීමේදී දෝෂරයක් මගින් මේ අලුත් ගල් වලින් හදපු අලුත් බැම්ම තමයි කඩලා තියෙන්නේ. ඒ නිසා මේ කියන විදිහේ පුරාවිද්‍යා වස්තු විනාශයක් වෙලා නැහැ. ඒකට අදාළ සාක්ෂි සහිතව සියලු පින්තූර මේ තියෙන කඩන තැන ඒ කඩපු වෙලාවේ මේ තිබුණු පින්තූර පත්‍රවල වැටිච්චේවා මේ තියෙන ඒ ස්ථානයේ නිලධාරින් ගිය පින්තූර මේස් තියෙන දැන්ටත් ඉතුරුලා තියෙන ගල්වල පින්තූර ඊළඟට ඒ ගල්වල පින්තූර මෙතන තියෙනවා මෙතන ලොකු කරලා පෙන්නලා තියෙනවා මේ ලකුණු ඔක්කොම තියෙන මේ සංස්කෘතික ත්‍රිකෝණය ආදී ඒ ගල් මේ ගෙනියලා සිමෙන්ති බදාම ඒකේ තියෙන සිමෙන්ති බදාම වත්මන් කාලීන සිමෙන්ති බදාම ඒ විතරක් නෙමෙයි පුරාවිද්‍යා ඉඳිකිරීමක් නම් සෑහෙන ජඹුරට තියෙනවලු අත්තිවාරම නමුත් මේකේ අඩියක පමණ අත්තිවාරමක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ සියල්ලෙන් ඉතා පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා මේක ඒ කියන විදිහට වෙච්ච පුරාවිද්‍යා වස්තු විනාශයක් නෙමෙයි කියන එක. ඒතර ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය ඒකම ඉතා පැහැදිලිව කියන්න ඕනේ මීට අමතරව කිලිනොච්චි නගරය ආශ්‍රිතව කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණවලින් මේ දක්වා හොයාගෙන නැහැ. කියන්නේ කිලිනොච්චි නගරයේ පුරාවිද්‍යා ස්ථාන නැති බව මේකෙන් කියන්නේ උතුරු පළාතේ නෙමෙයි. එතකොට ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නේ උතුරු ප්‍රදේශයේ පවතින බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීමට ඇති පියවර කුමක්ද? ඒ ගන්නා පියවර පැහැදිලි කරනවාද? එතන ඇත්තටම යුද්ධමය වාතාවරණය අවසන් වීමත් සමගම උතුරු ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක අඳුනා ගැනීමේ මූලික ගවේෂණ කටයුතු ආරම්භ කළ යුතුයි. පළවෙනි එක සංරක්ෂණය කරන්න ආරක්ෂකන හොයා ගන්න ඕනේ. එතකොට ඒ සියලු තැන් ගවේෂණය කරලා ඒව හොයාගෙන මෙන්න මේ විදිහට මේ හොයාගෙන තියෙනවා. පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක මුලතිව් දිස්ත්‍රික්කයේ 176ක් හඳුනගෙන තියෙන එකෙන් 88ක් ගැසට් කරලා තියෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ 64යි 33ක් ගැසට් කරලා තියෙනවා. වවුනියාවේ 50ක් 28ක් ගැසට් කරලා තියෙනවා. යාපනයේ 79ක් ඒකෙන් 58ක් ගැසට් කරලා තියෙනවා. කිලිනොච්චි 18ක් ඒකෙන් 8ක් ගැසට් කරලා තියෙනවා. මේ ඉතුරු අනිත් ඒවා ගැසට් කරන්න යවලා තියෙනවා. යවල මේ ගැසට් කරපු නැති ඒවා සියල්ල මේ වන විට ලේඛනගත කරලා ගැසට් කරන්න යවලා තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු පළාතේ පුරාවිද්‍යා ඝනත්වය පිළිබඳ සැලකිල්ලට අරගෙන ඊට පස්සේ මේ ආරක්ෂා කිරීම සඳහා මේක කොටස් දෙකකට වෙන් කරලා ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගේ නායකත්වයෙන් පුරාවිද්‍යා කාර්යාල දෙකක් මේ වෙනකොට පිහිටලා තියෙනවා. ඒ අනුව යාපනය කිලිනොච්චි හා ඒ දිස්ත්‍රික්ක දෙක යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙක එකතු කළ එක කාර්යාලයක් මන්නාරම මුලතිව් වවුනියා එකතු කළ එක කාර්යාලයකුත් පිහිටලා තියෙනවා. ඊළඟට මේ දෙක මගින් තමයි මේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ආරක්ෂා කිරීම මේ ඔක්කොම පාලනය කරනු ලබන්නේ. එතකොට මේ සඳහා පොලිසිය සහයෝගය ආරම්භ තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ. ඒ අනුව පසුගිය කාලය තුල උතුරු පළාත තුල පසුගිය වසර 3ක කාලය තුල මේ අවුරුද්දත් ඇතුළුව වසර 3ක කාලය තුල පුරාවිද්‍යා වස්තු විනාශයන් පිළිබඳ වාර්තා වූ සිද්ධීන් මේවයි. පුරාවිද්‍යා වස්තු විනාශ මන්නාරම දිස්ත්‍රික්කයේ එකයි වෙලා තියෙන්නේ 2016. වෙනත් වැරදි දෙකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය වාර්තා වෙලා තියෙනවා. වෙනත් වැරදි කියලා කියන්නේ පුරාවස්තු හොරගම් කරන්න ගිහලා අහුවීම්, අනවසර කැණීම් මේ වගේවා විනාශ කිරීම එකයි වාර්තා වෙලා තියෙන්නේ 2016. අනිත් එක දිස්ත්‍රික්කයකවත් උතුරු පළාතේ වාර්තා වෙලා නැහැ. කියන්නේ 2016 විනාශ මුළු උතුරේම වෙලා වාර්තා වෙලා තියෙන එකයි, වෙනත් වැරදි 12යි. ඊළඟට 2017 පුරාවිද්‍යා වස්තු විනාශ දෙකක් වාර්තා වෙලා තියෙනවා. වවුනියාවෙන් එකක්, කිලිනොච්චෙන් එකක්. එතකොට 2017 වර්ෂයේ විනාශ දෙකයි, වෙනත් වැරදි 8යි. ඊළඟට මේ දක්වා 2018 වර්ෂයේ කිසිම විනාශයක් වාර්තා වෙලා නැහැ, වෙනත් වැරදි 8ක් වාර්තා වෙලා තියෙනවා කැණීම් ආදි වශයෙන්. එතකොට ඊළඟට ගරු කථානායකතුමනි, අපි බැලුවොත් එහෙම මේ දැන් අපිට අපේ ගරු මන්ත්‍රීතුමා උතුරු පළාතේ විශාල වශයෙන් මේ දේවල් විනාශ වෙනවා කියලා කිව්වට, ඇත්ත වශයෙන්ම පසුගිය 16, 17, 18 මේ දක්වා සිදුවුණු වැරදි හා පුරාවිද්‍යා විනාශ පිළිබඳ ගත්තම උතුරු පළාතෙන් වාර්තා වෙලා තියෙන්නේ 12යි. නමුත් සමස්ත ලංකාවේ 203ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2017 වාර්තා වෙලා තියෙන උතුරු පළාතෙන් 10යි, සමස්ත ලංකාවේ 290ක් වාර්තා වෙලා තියෙනවා. ඊළඟට අපි බැලුවාම 2018 සමස්ත ලංකාවේ 184ක් වෙද්දී උතුරු පළාතේ වෙලා තියෙන 8යි. එතන මේ අනුව බලපුවාම සාපේක්ෂව ගරු මන්ත්‍රීතුමනි, උතුරු පළාතේ සිද්ධ වෙලා තියෙන මේ හානි හා විනාශ ප්‍රමාණය අඩුවක් තමයි දක්නට තියෙන්නේ. ඊට අමතරව ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බැලුවාම වැඩිම විනාශ වෙලා තියෙන අනුරාධපුර, දෙවැනියට වැඩිම විනාශ වෙලා තියෙන කුරුණෑගල, තුන්වැනියට වැඩිම විනාශ වෙලා තියෙන තංගල්ල. එතකොට මෙන්න මේ දිස්ත්‍රික්ක තුනේ තමයි මම විශේෂයෙන් මේ අවබෝධය සඳහා කියන්නේ. එතකොට මේ වගේ දැන් ඇත්තටම අලුතෙන් මුරකරවරු බැඳගෙන තියෙන, මම හිතන්නේ මේ ඔක්කොම උත්තරේ ඉතා දීර්ඝ වෙනවා. මම මේ සියල්ල සභාගත කරනවා පින්තූරත් සමඟ. මම හිතන්නේ ඔබතුමාට ඒ පිළිබඳ අවබෝධයක් ගත හැකියි.
ඔව්, ස්තුතියි ගරු ජනරජමිතු.
වෙනවාද අපට සාකච්ඡාවක් දෙන්න මේ කාරණා පිළිබඳ තියෙන තොරතුරු ඔබගේ අමාත්‍යංශිත් පැමිණ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න.
අනිවාර්යෙන් අපි හම්බෙලාගෙන කතා කරමු.
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.